මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්නුගේ ශීලය සමාදන් වෙන නමස්කාරයෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨනක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනවට්ඨිත චිත්තස්ස සද්ධම්මං අවිජානතෝ පරිප්ලව පසාදස්ස පඤ්ඤාන පරිපූරති අනවට්ඨිත චිත්තස්ස අනන්වාත චේතසෝ පුඤ්ඤ පාප පහීනස්ස නත්ථි ජාගරතෝ භයංති දේවත් පින්නතුනි මේ ධර්මයේ සසරින් මිදීමට ඇති කැමැත්ත කියන ඒ අදහස දක්වන්නේ බොහෝ විට නෙක්ඛම්ම කියන අදහසින් නෙක්ඛම්ම සංකල්පය කියලා කියනවා. සාමාන්‍යයෙන් නෙක්ඛම්ම සංකල්පය කියන වචනේ සරල අර්ථය බැලුවොත් ගිහි ගැනීම කාමයන් ගැනීම කියන අදහස තියෙනවා. නමුත් ගැඹුරින් සලකලා බලනකොට නෙක්ඛම්මේ කෙළවර ඉලක්කය තමයි නිවන සසරින් මිදීම. ඒ වගේම දැන් මේ පින්නතුන් දන්නවා ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා බෞද්ධ පින්වතෙකුට යන්න තියෙන මාර්ගය කරන්න තියෙන වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිම. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි කියන හරි දැක්ම ඊළඟට තියෙන්නේ සම්මා සංකප්ප කියන එකයි හරි සිතුම් පැතුම් ඒ හරි සිතුම් පැතුම් වලට අයිති එකක් තමයි මේ නෙක්ඛම්ම සංකල්පය මේ නෙක්ඛම්ම සංකල්පය එතකොට අපිට හිතා ගන්න පුළුවන් දැන් හරි දැකුම් කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයයි මේ සංසාර පැවැත්ම දුකක් බවත් ඒකට හේතුව තණ්හාව බවත් ඒ තණ්හාව නැති කළ තැන නිවන බවත් නිවනට මාර්ගය ආර්ය අෂ්ටාංගික බවත් කියන මේ කාරණා යම් ප්‍රමාණයකට අවබෝධ වෙනවා නම් ඒ අවබෝධය අනුව තමයි අර නෙක්ඛම්ම සංකල්පය කෙනෙකුට ඇති වෙන්නේ ඒ අවබෝධයේ අඩු වැඩි කම් අනුව ඒක ඒ අවබෝධයේ මඳිනම් ඒ අවබෝධය මඳිනම් මේ තැනැත්තාට නෙක්ඛම්මය සංකල්පය දැඩි වෙන්නේ නැහැ ඉබඳු අවස්ථාවල් වල ඉබඳු කෙනෙක් පැවිදි වුණත් එහෙම නැත්නම් ඒ ජීවිත අතහැරලා ගියත් එතන වැඩි රඳන්න බෑ නෙක්ඛම්ම සංකල්පය දැඩි වෙන තරමට තමයි ඒ ශක්තිය දැඩි වෙන තරමට තමයි තමන්ගේ නිවන් කාර්යය සම්පූර්ණ කරගන්න පුළුවන් වන්නේ ඒකට උපකාර වෙන්නේ බොහෝ විට ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් බුදු පියාණන් වහන්සේ මේ කාරණය පෙන්눔 කළ වදාළ ගාථා කීපයක් ගාථා දෙකක් තමයි අපි දැන් මාතෘකා කළේ මේ ගාථාවට නිදාන කතාව හැටියට දක්වන කතා වස්තුවෙන් අපට පේනෝ හිතක අර ශ්‍රද්ධාව නැති කමින් ඒ විදිහේ ගුණ ධර්ම පැහැදීම ආදී නැති කමින් නෙක්ඛම්ම සංකල්පය බාල වුණු අඩාල වුණු අවස්ථාවන් කතාව හැටියට දක්වන්නේ මෙහිමයි සවැත් නුවර වාසය කළ එක්තරා දුගී මිනිසෙක් හිතනත්ත දවසක් සමන්ගේ ගවරලේ ගවයෙක් නැති වුණ නිසා කැලියට වැදිලා මද්දහනම කාලය වෙනකම්ම ගවයා සොයලා කොහොම හරි සොයාගෙන ගවරලට එකතු කරලා ඒ වෙලාව වෙනකොට කුසගිනි තියෙන නිසා බඩගින්නාව නිසා ජේතවන විහාරයට පැමිණියා පැමිණිලා සංඝයා වහන්සේලා පැවැඳලා හිටියාම සංඝයා වහන්සේලා තීරුම් ගත්ත මේ මිනිසයා කුසගින්නෙන් ඉන්න බව සංඝයා වහන්සේලා වළඳලා ඉතුරු වෙච්ච ඒ ආහාර වලින් ගන්න කියලා කිව්වා මේ තැනත්තත් මේ ආහාර අනුභව කරන අතරේ කල්පනා කළා මේ තරම් මියුරු ආහාර ලැබෙනවා මේක කොහොමද මේ විශේෂ ආරාධනාවක් ලැබිලා සංඝයා වහන්සේලාට මෙහෙම මේ තරම් ප්‍රණීත ආහාර ලැබුණාද කියලා හිතලා ආහාර ගත්තට පස්සේ සංඝයා වහන්සේලාගෙන් අහුව ස්වාමීන් වහන්සේලා මෙහෙම විශේෂ ආරාධනාවකටවත් වැඩියද කියලා නෑ අපිට හැමදාම මේ විදිහට පින්දපාතකින් මෙහෙම හොඳට ආහාර ලැබෙනවා කියලා කල්පනා කරනවා මම මුළු දවසෙම වෙහෙසිලා මහන්සියලත් මේ වගේ ආහාරයක් මට ලබා ගන්න බෑ මං ඉතින් පැවිදි වෙන්න ඕන කියලා හිතලා ඒ සංඝයා වහන්සේලාගෙන් අවසර ලබාගෙන පැවිදි වුණා. පැවිදි වෙලා සංඝයා වහන්සේලාට වත් පිළිවෙත් ආදී වැඩ කටයුතු හොඳට කළා. නමුත් භාවනාව ගැන උනන්දුවක් නැහැ මේ පුද්ගලයාට. ඉතින් ඒ වගේම අර ඒ බුද්ධ කාලයේ නොයෙකුත් විදිහේ එසි උපසින් නොඅඩුව ලැබෙන නිසා මේ තැනැත්තා ඒ ආහාර පාන අර දුගී ජීවිතයේ ඒ නොලැබුණු දේවල් ලැබෙනකොට ඊට ඒ ගැන කිසි තැකීමක් නැති ඕන හැටිය අනුභව කරලා බොහොම ඉක්මනින්ම තරබාරු වුණා. අඟතර බාරු වෙනකොට ඉතින් ඊළඟට හිත කෙට්ටු වුණා. හිත ඊළඟට දුර්වල වුණා. ඊළඟට ගේ පැත්තේ ගෙදරවල් දොරවල් හිතෙන්න පටන් ගත්තා. ඊළඟට ඒක නිසා පැවිද්ද ගැන කලකිරිලා ඊළඟට ගිහි වුණා. ගිහි වෙලා අර වෙනද පුරුදු ඒ ගොවිත් සම්මහම කරන අතරේ ඔන්න ආයිත් ඒ දුගී ජීවිතයට වැටිලා ඉව කරන අතරේ ආයිත් ඇඟ කෙට්ටු වුණා. ඊළඟට ආයිමත් හිතුණා පැවිදි වෙන්න ඕන කියලා. ওই විදිහට ආයිමත් පැවිදි වුණා නැවතත් ටික දවසකින් ගිහි වුණා. ඔහොම 6 වරක්ම මේ මිනිසයා සිවුරු ඇරලා ගිහි වුණා. ඉතින් මේ කාලේ වෙනකොට ඒ 7 වාරයටත් මේ තැනැත්තට පැවිදි අදහස පහළ වෙනකොට මේ තැනැත්තාගේ භාර්යාව ගර්භිණීව සිටියා. මේ තැනැත්තා ඒ අදහස් කරගත්තු දවසේ කුඹුරේ ඉඳලා ඒ නඟුල් ආදී බඩු එහෙම ගෙනැල්ලා විතර තැනක තැන්පත් කරලා කාමරයට ඇතුල් වුණා තමන්ගේ අර අඳනිය ගන්න. ඒවා පැවිද්ද මතක් වෙන මතක වස්තුවක් වගේ ගෙදරවල් වල ඒවා ගෙනත් තියාගෙන ඉන්න බව ගෙතුණු බව පේනින්නේ. ඒක ගන්න යනකොට මේ අවස්ථාව වෙනකොට අර භාර්යාව බොහොම ගෙදර වැඩ කටයුතු කරලා වෙහෙස වෙලා උඩු බැලිය අතට බුදිය ගන්නවා වස්ත්‍රයත් හරියට නැහැ කටින් කටින් කෙල ගලනවා කටත් ඇරගෙන ඊටාත්ම අශෝභන ස්වරූපයකින් මලමිණියක් වගේ. එතකොට මේක දැකලා අර මිනිස් අර මේ කාලය වෙනකොට අර කියාපු මිනිහයට සංඝයා වහන්සේලා නමකුත් පට බැඳ චිත්තහත්ත කියලා. මොකද සිතේ වශයෙන් එකඟ වෙලා මේ සිවුරු වර්ණ නිසා චිත්තහත්ත කියලා නමකුත් තිබුණා. මේ චිත්තහත්ත මේක දැක්ක හැටිය මෙයාගේ සිත ඔන්න ආයිත් පැවිද්දට යොමු වුණා. මොකද මේ දර්ශනයෙන් උද්ධමාතක කියන අසුභය උද්ධමාතක කියලා කියන්නේ පින්වතුනි මේ දැන් අපේ උනත් ශරීරය දැන් මිය ගියාට පස්සේ මේ මුළු ජීවිතයක් උත්සාහ කළත් මේ තරබාරු කරගන්න බැරි ශරීරය දවස් දෙක තුනෙන් මහත් වෙනවා. ඉතින් ඒ විදිහට ඒ උද්ධමාතක අසුභයක් සිහි වුණේ මේ භාර්යාවගේ දර්ශනයෙන්. ඉතින් ඊළඟට අනිච්චං දුක්ඛං කියලා ලෝක කලකිරීමක් සසර කලකිරීමක් මේ තැනැත්තට ඇති වෙලා ගෙයින් පිට වුණා. අර අර තමන්ගේ අඳිනියත් අඳිමින්ම කලබලයට පිට වෙනව දැක්කා. අල්ලපු ගෙදර හිටිය තමන්ගේ නැන්දනිය. ඒ තැනැත්ති මේ සැකේ හිතලා මොකද මේ විහාර පැත්තට යන්නේ, එහෙනම් මොකක් හරි හේතුවක් ඇත කියලා ඊය ඇතුළට ඇතුල් වෙනකොට අර දියණිය නිදාගන්න ඉඳලා දැකලා දියණට ගහලා කාලකන්ණිය නැගිටපන්, ඔන්න නුඹ ඔය ඉන්න හැටි දැකලා අන්න ස්වාමි පුරුෂයා ගියා, තවත් උඹට එයා හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ තැනැත්ති කියනවා නෑ ඔය කිව්වට ආයිත් තේවි වෙන කොහෙ යන්නද කියලා. ඒ කොහොම කිව්වා නමුත් අර මිනිස්යා අර චිත්තහත්ත මේ අනිත්‍යං දුක්ඛං කියලා ඒ විදර්ශනාවේ තැනැත්ත තීරණ ආකාරයෙන් වඩමින් යන අතරේ අතන මගදීම සෝවාන් වුණා කියලා සඳහන් වෙනවා. ඊළඟට සෝවාන් වෙලා අර සංඝයා වහන්සේලා ළඟට ගිහිල්ලා පැවිද්දයිල හිටියා. සංඝයා වහන්සේලා කිව්වා මේ ඔහෙට මොන පැවිද්දක්ද, දැන් කීසරයක් මේ පැවිදුණාද, මේ ඔඩුව හරියට අර මේ දැලිපිහ මදින කරගලක් වගේ, මේ පැවිදි කළ වැඩක් නෑ කියලා අකමැත්ත පළ කළා. ඉතින් මේ මිනිහා නැවත අනේ එක සැරයක් හරි පැවිදි කරන්න කියලා ඇවිටිලි කළ නිසා ඔන්න පැවිදි කළා. පැවිදි කළා ටික දවසක් යනකොට මේ චිත්තහත්ත භාවනා වඩලා ඉතාමත් මෙහෙමින් කීප දවසකින්ම සිව්පිරිසිඳු ජයපත් මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. නමුත් සංඝයා වහන්සේලාගේ තත්ත්වය දන්නේ නැහැ. අර වෙනද වගේ කවටකම් කරනවා. ආ චිත්තහත දැන් ඉතින් ගෙදර යන්න කාලේ නේද? ඇයි මේ සැරේ හුඟක් කල් ඉන්නේ කියලා ওই විදිහට කවටකමට කියනකොට මේ චිත්තහත ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි දැන් ඉස්සර ඒ අර මගේ සම්බන්ධකම් ඇලුම් බැඳුම් තියෙන කාලේ ඒ ගෙදර වලට ගියේ, දැන් මගේ එහෙම දෙයක් නැහැ. ඒවා ඔක්කොම කපලා දාලායි තියෙන්නේ. දැන් ඉතින් ආපහු ගෙදර යන්න බෑ කියලා කිව්වා. ඒ වචනෙන් මේ සංඝයා වහන්සේලාට ඇඟෙව්වේ සමන් රහත් උනායි කියන එකයි. ඒක අහලා සංඝයා වහන්සේලා විශ්වාස නොකර බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම මේ විදිහේ චිත්තහත් මෙහෙම කතාවක් කියනවා කියලා ප්‍රකාශ කළා. එතකොට බුදු පියාණන් වහන්සේ ඔන්න ඒ අවස්ථාවේ තමයි ඒකයි කාරණේ ඇත්ත මහණෙනි, මේ අපේ මේ මගේ පුත්‍ර චිත්තහත් තමන්ගේ හිත චංචල චපල අවස්ථාවේදී ධර්මය හරියට තේරුම් නොගත්තු අවස්ථාවේදී ශ්‍රද්ධාව ප්‍රසාදය හරියට නැති අවස්ථාවේදී තමයි මේ තමන්ගේ ලෝකෝත්තර ප්‍රඥා හිම ලබා ගන්න බැරි වුණේ. දැන් ඒවා ඒ පින්පව් වලිනුත් මිදිලා ඒ උතුම් අරහත්ත්වය ලබාගෙන සිටිනවා කියන එක අදහස ප්‍රකාශ කරමින් අර අපි කලින් ඉදිරිපත් කළ ඒ ගාථා දෙක වදාලා ඒ ගාථා දෙක අද අර්ථය වශයෙන් බැලුවොත් අනවට්ඨිත චිත්තස්ස සද්ධම්මං අවිජානතෝ පරිප්ලව පසාදස්ස පඤ්ඤාන පරිපූර්ති. අනවට්ඨිත චිත්තස්ස කියලා කියන්නේ චංචල චපල සිත, හරියට එක තැනක පිහිටියේ නැති විදිය සිත කියන එක අනවට්ඨිත චිත්තස්ස. සද්ධම්මං අවිජානතෝ, ඉබඳු ඒ චපල වූ චංචල වූ සිතක් ඇත්තා වූද සද්ධම්මං අවිජානතෝ, සද්ධර්මය හරියට තේරුම් නොගත්තා වූද. පරිප්ලව පසාදස්ස කියලා කියන්නේ ඉල්පෙන සද්ධාව, ඒ අතර මේ අතර ගසාගෙන යන සද්ධාව පැහැදීම ප්‍රසාදේ ඇත්තා වූද එබඳු තැනැත්තාට පඤ්ඤාන පරිපූර්ති ප්‍රඥාව නොවැඩි. චංචල චපල හරියට එක තැනක පිහිටියේ නැති සත්‍ය ඒ විදිහට චපල වූ සිතක් ඇති, ඒ වගේම සද්ධාම්මයෙන් හරියට තේරුම් නොගත්තු පැහැදීම හරියට ඉල්පෙන පැහැදීම කියලා කියන්නේ ප්‍රසාදයේ සද්ධාව ඒ අතට මේ අතට යන්නා වූ ඇදිලා යන්නා වූ එබඳු පුද්ගලයාට ප්‍රඥාව නොපිරේ. ඊළඟට අනිත් පැත්ත කියනවා අන්න අර හොඳ පැත්තයි රහත් වුණාට පස්සේ තත්ත්වය ඊළඟට කියවන්නේ කියවෙන්නේ අනවසුත චිත්තස්ස අනන්වාහත චේතසෝ පුඤ්ඤපාප පහීනස්ස නත්ති ජාගරතෝ භයං. අනවසුත චිත්තස්ස කියලා කියන්නේ රාගයෙන් තෙත් නොවූ සිත් ඇති, රාගයෙන් අපිරිසිදු නොවූ සිත් ඇත්තා වූද අනන්වාහත චේතසෝ, ද්වේෂයෙන් දැඩි නොවූ සිත් ඇත්තා වූද පුඤ්ඤපාප පහීනස්ස, පින්පව් දෙකම ඉවත් කළා වූද. රහතන් වහන්සේලාගේ ස්වභාවයක් හිතට දක්වන්නේ පින්පව් දෙකෙන්ම මිදුණා වූද. නැති ජාගරතෝ භයං, ජාගරතෝ කියලා කියන්නේ අවදියෙන් සිටිනවත් අවදිමත් පුද්ගලයාට භයක් නැත, සංසාර භයක් නැත කියන එකයි. අවදිමත් කියලා කියන්නේ එතන අවදි ජාගර ධර්ම කියලා දක්වනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඒ ධර්ම පහ දක්වනවා. මේ ධර්මයේ දක්වන ජාගර ධර්ම කියලා අවදි බව හඳුන්වනවා. අවදි බව සිටීමට, අවදි බවින් කියන්නේ ධර්මානුකූලව අවදි බවින් සිටීමට උපකාර වෙන ධර්ම පහ තමයි සද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥා. අන්නේ බඳු මේ ධර්ම ඇත්තාට ගුණ ධර්ම ඇති පුද්ගලයාට අර බයක් නැත කියන එකයි. ඒකට මේ ගාථා ධර්මය පදාලා ඊට ටික දිනකට පස්සේ සංඝයා වහන්සේලා වුණ උන් එක්රැස් වෙලා කතා වහ කරන අතරේ මේ මෙන්න මෙහෙම සාකච්ඡා වුණා මේ තරම් රහත් වෙන්න තරම් හේතු සම්පත්තිය ඇති මේ චිත්තහත් මෙහෙම හය සැරයක්ම සිවුරු ඇරලා මේ විදිහට ගිහි වුණා නේද කියලා. එතකොට ඔන්න බුදු පියාණන් වහන්සේ තෙන්ට වැඩම කරලා මොකක් ගැනද මහණී කතා කරන්න කියලා මේ ප්‍රවෘත්තිය කිව්වහම, මහණෙනි ඒ චිත්තහත් පමණක් නෙවෙයි මේ බෝධි සම්භාර පුරණ කාලේ මටත් ඔය වගේ දෙයක් වුණා කියලා ඊට සමාන සමන් වහන්සේට සිද්ධ වුණු සිද්ධියක් උද්දාල ජාතකයේ විස්තර වශයෙන් උද්දාල ජාතකයේ ගෙන හැර දැක්ුවා. කෙටියෙන් සඳහන් කරනවා නම් අතීතයේදී ඒ බෝධිහත්යන් වහන්සේ ඒ බාහිර තවුසෙක් හැටියට බොහෝ ආත්මවල බුදු පියාණන් වහන්සේ තාපස ජීවිත ගත කළ ධ්‍යාන භාවනා වඩමින් අන්නේ බඳු අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ඒ උද්දාල පඬිත නමින් හැඳින්වුණා. උද්දාල කියලා කියන්නේ උදැල්ලයි. මොකද අර ඒ සිරිත වශයෙන් කළා 8 මාසයක් හිමාලයට ගිහිල්ලා භාවනා කරනවා. 4 මාසේ දෙහි 4 මාසේ තුල ඒ තමන්ගේ පැලට ඇවිල්ලා එතන එක්තරා මෑ වර්ගයක් ධාන්‍ය වගේ මෑ වර්ගයක් වපුරලා එයින් ආහාර ලැබමින් ඒ ආහාර ගනිමින් ඉඳලා නැවත පැවිද්දට යනකොට අර උදළු කෙටියක් ඒ තමන්ගේ උදළු කෙටියක් අර මෑ ඇට නැලි භාගයකුත් ගෙදර තියලා යන්නේ. නැවත ආයිත් 8 මාසයකට පස්සේ එනවා. ඔන්න ඔය විදිහට 4 මාසයකට පස්සේ නැවත ඒ 8 මාසයක් තවුස් වැඩලා එනවා. ඔය විදිහට 6 සැරයක්ම තාපස ජීවිතයක් ගිහි ජීවිතයක් ගත කළා. එහෙම ගත කළා අන්තිම වාරේ මම ඒ හිමාලයට යනකොට මට මෙන්න මෙහෙම හිතුණා. දැන් මගේ මේ විදිහට 6 සැරයක් මගේ මේ තාපස ජීවිතයට බාධා වුණේ වෙන දෙයක් නෙවෙයි, ලොකු දෙයක් නෙවෙයි, මේ උදැලු කෙටියත් මෙන්න මේ මෑ ඇට ටිකක් නිසායි කියලා මේකෙන් මිදෙන්න ඕන කියන අදහසින් ඊළඟට මොකද කළේ? අර උදළු තලේ එල්ලුවා අර මෑට නැලිය රෙදි කෑල්ලක ඔතලා ඒක අරගෙන ගියා ගඟ ළඟට. ගිහිල්ලා ඇස් දෙක පියාගෙන විසවටේ කරකවලා තුන් සැරයක් කරකවලා වීසි කළා. මොකද මේ උදළු කැටිය වැටුණොත් ආයිත් අහුල ගන්න හිතේ කියලා. ඒ තරමට දැන් ඒක Tamanට ප්‍රියමනාප දෙයක් නිසා ඒක නොපෙනෙන ආකාරයට වීසි කරාම ඔන්න ගඟ ඊළඟට ඇහැරලා බලනකොට ඒක කොහෙද කියලා බලාගන්න බැහැ, ගඟ වතුරට වැටිලා. එතකොට මේ උද්දාල පඬිතයා මේ ඊළඟට ජිතම්මේ කියලා මා දිනුවා කියලා බොහොම සතුටු වාක්‍ය ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ බ්‍රහ්මදත්ත රජුරුවොත් ඒ සතුරන් මර්ධනය කළා, එතනට ඇවිල්ලා ඒ ගඟේ ආසන්නයේ ස්නානය කරමින් සිටියා. මේක අහලා මේ උද්දාල පඬිතින් ළඟට ඇවිල්ලා මොකද මේ දිනුවේ කියලා කතා කරන්න කියලා ඇහුවා. එතකොට මේ රජුරුවන්ට කියනවා, රජතුමනි ඔබනම් මේ බාහිර සතුරන්ගේ දිනියේ මම ඇතුළත සතුර දිනාගත්තා, ලෝභ සතුර දිනාගත්තා. බාහිර සතුරන් දිනීම නියම වැඩේ, ඒක පරාජයක් වෙන්න පුළුවන්. අපේ දිනීම තමයි මගේ දිනීම තමයි උතුම් කියලා ඊළඟට ඒකම ධර්මයේ ඒ කතාවේ දැක්වෙන ආකාරයට ඒ ගංගේ ජලය දිහා බලාම ආපෝකසින කියලා කියන ඒ ධ්‍යාන තත්ත්වය වඩාගෙන ඒ අහසේ නැගිලා ධර්ම දේශනා කිරීම නිසා රජතුමාත් ඒ පිරිසත් තවුස් ජීවිතයට ඒ තමන්ගේ රාජ්‍ය දහනියත් ඇහැරලා තවුස් ජීවිතයට පත් වුණේ. තවත් රජවරුත් ඒ වගේම හත් දෙනෙක්ම ඇවිල්ලා ඒ විදිහට තාපස පිරිසක්, විශාල තාපස පිරිසක් ඒ කුද්දාල පඬිතෙයින් යටතේ භාවනා බණ භාවනා කරලා බ්‍රහ්ම ලෝකේ උපන්නා කියලා ඒ ජාතක කතා බුදු පියාණන් වහන්සේගෙන හැර දැක්ුවා. එතකොට මෙතනින් අපිට දැන් මේ කතාවත් කථාන්තර දෙකක් තියෙනවා ඇත්ත වශයෙන් මෙතන. ඒ වගේම දහතා ටිකක් තියෙනවා. අපි මේවා ආශ්‍රයෙන් අපේ ජීවිතේට, අපේ මේ ධර්ම ජීවිතයට උපකාර වෙන කාරණා මතු කරගන්න බලමු. දැන් අර කථාන්තරයේ වශයෙන් බලනකොට මේ චිත්තහත් ස්වාමීන් වහන්සේගේ කථාන්තරය දැන් මේ කාලේ වුණත් අපට බුද්ධ කාලෙත් එහෙමයි මේ කාලෙත් එහෙමයි බොහොම සුලභ සිද්ධියක් තමයි පැවිදි වෙනවා, සිවුරු හරිනවා මේ විදිය දේවල්. මොකද මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ හිතේ ස්වභාවය. මේ එතන පේන අපි හැම එක දෙයක් තුලින්ම බලන්න තියෙන්නේ යෝනිසෝ මානසිකාර වශයෙන් බාහිර සිද්ධිය දිහා නෙවෙයි. මේ සිද්ධි වලින් අපට පෙන්눔 කරන්නේ අපේ සිත් හැසිරෙන ආකාරයයි. දැන් චිත්තහත් හාමුදුරුවන්ගේ ඒ ජීවිතය ගැන හිතලා බලනකොට ඒ දුගී අත් වශයෙන්ම කල්පනා කරලා බලනවා නම් එක්තරා ප්‍රමාණයක සසර කලකිරීමක් ඇතිවයි චිත්තහත් ඒ පළමුනි වරට පැවිදි වුණේ. මොකද දුගියෙක් හැටියට බලනකොට දුගියට පේන දුකේ ප්‍රමාණය තමයි දුගී දුක. ඒ දුගී දුකේ එක කොටසක් තමයි දැන් මේ පින්නතුණු දන්නවා අපිට නිතර සිහිපත් කරන්න කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන සංවේග වස්තු අතර එකක් තමයි. අවසාන එක තමයි ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං කියලා කියන්නේ මේ ජීවිතය තුළ අපි ආහාර සෙවීම සඳහා විඳින දුක. අනිත් ඒවා මේ පින්නතුන් දන්නවා ජාති ජරා ව්‍යාධි චුති ආදී වශයෙන් දක්වන්නේ උත්පත්ති පිළිබඳ දුක, ජරාව මහලු වීම, උපත මහලු වීම, ලෙඩවීම, මරණය, ඊළඟට අතීතයේ අපායවල විඳින දුක, අනාගතයේ විඳින්න වෙන දුක, සංසාරයේ හිටියොත් අවසාන වශයෙන් දක්වන්නේ මේ ජීවිතය තුළ අපි ආහාර සෙවීම සඳහා ගන්නා දුක. ඉතින් ඒ දුගී දුක වශයෙන් කල්පනා කළ බංගොඩ ඒ පුද්ගලයාට දුක හැටියට තේරුණේ දුක්ඛ සත්‍ය ඔයඩිංග විතරයි. ඉතින් ඒක නිසා ඊළඟට ටික දවසක් ගියාම ඇඟ තරබාරු වෙනකොට කල්පනා කළා දැන් ඉතින් ඒක හරි ඊළඟට හිත දුර්වල වුණා. මොකද හිත යෙදුවේ නැහැ ධර්මයට හරි ආකාර. මෙහෙම දුර්වල වෙලා ওই විදිහට තමන්ගේ ඇඟ තරකර ගැනීමෙන් පමණකින් එයා හිතුවා ඒ දුක ගියා කියලා. දුක නැති වුණා කියලා. ඉතින් මේ චරිතයට ගැළපෙන කර්මස්ථානය මොකද්ද කියලා අපි හිතුවොත් දැන් පොතපතේ කර්මස්ථාන ගැන කියවෙනවා මෙහෙමයි. ශාරීරියේ මස් වැඩුණු තැන්වලට ඇල්ම කරන පුද්ගලයාට හොඳ සප්පාය කමඨහන. සප්පාය කියන වචනේ දන්නේ සුදුසු කියන එකයි, යෝග්‍ය කියන එකයි. ඒ කමඨහන හැටියට ධර්මයේ දැක්වෙන්නේ උද්ධමාතක අසුබයයි. උද්ධමාතක කියලා කියන්නේ අපි දැන් කලින් කිව්වා මිය ගියාට පස්සේ ඉදිමුණු සිරුර දින කීපයකින්ම මහා පුදුම විදිහට ඉදිමෙන ශරීරය. අන්න ඒ බඳු ඉදිමුණු සිරුර. එතකොට එයින් අපිට හිතා ගන්න පුළුවන් මේ වශයෙන් චිත්තහත් 6 වරක්ම සිවුරු වරලා ගියෙත් භාර්යාව නිසායි. ඒ භාර්යාවට තියෙන ඇල්ම නිසා. නමුත් අන්තිමට රහත් වෙන්න කමඨහන දුන්නේත් භාර්යාවයි. ඉතින් ඒ කමඨහන තමයි අර උද්ධමාතක අසුභය සීපත් වුණ අර දර්ශනය. දැන් ඒ විදිහටම තමයි ওই කමඨහන් ගැන දක්වනකොට දැන් සමහර විට නිදසුණක් හැටියට කිව්වොත් අට්ඨික සංඥාව. මේ අට්ඨික අසුභය. ඇටසකිල්ල පිළිබඳ එක එක සප්පායය කියලා කියන යෝග්‍යය කියලා කියනවා දන්ත අට්ඨික රාගිනෝ. දත් ඇටවලට වැඩියෙන් ඇලුම් කරන පුද්ගලයාට ඇටසකිල්ල සප්පායයි කියලා කියනවා. ওই විදිහට කමඨහන් පිළිබඳවත් පොතපතේ දක්වනවා එක එක පුද්ගලයාගේ චරිතානුකූලව ඒ කමඨහන වඩා හොඳයි කියලා. ඉතින් කොයි ආකාරයකින් නමුත් චිත්තහත තෙරුන්ට අර තමන්ගේ ඇඟේ මස්තර කර ගැනීම පිළිබඳව තිබුණ ඇල්මත්, භාර්යාවට තිබුණ ඇල්මත් දෙකම කඩාගෙන අන්තිමට සංසාර බැමිත් කඩාගෙන රහත් වෙන්නම උපකාර වුණා අර දර්ශනය. ඉතින් මේවා කොතිකුත් අපේ සමාජයේ අපට මේ දර්ශන පමණක් නෙවෙයි. තව නොයෙකුත් දර්ශන ඒ දිනදා ජීවිතය අපට දකින්න ලැබෙනවා. ඒවායින් ගත යුතු ධර්මානුකූලව ගත යුතු ප්‍රයෝජනය තමයි ඒවා තුළින් මේ දීර්ඝ සංසාරයේ අපි මේ යන ගමනේ ඇති නිස්සාරත්වයයි. අන්න ඒ විදිහට එහෙම අපි කල්පනා කරන්න ඕන. ඊළඟට ඒ වගේම චිත්තහත් පිළිබඳව සම්පූර්ණයෙන්ම දැන් මෙතන බැලු බැලමට නම් පේන්නේ උදර පෝෂණ පරමාර්ථයෙන්. ඒකත් තිබුණ යටින්. ඒ කියන්නේ කීප වරක්ම පැවිදි වුණේ මොකද ශරීරය දුර්වල වෙනකොට කල්පනා වුණ අර සංඝයා වහන්සේලා අනුභව කරන ප්‍රණීත ආහාරය. ඊළඟට මේ විදිහට ගිහිල්ලා ඇඟ තර කරගන්න. මේක බලනකොට අන්තිමට චිත්තහත් මේ සංඝය මේ ශාසනය උදර පෝෂණ සංස්ථාවක් හැටියට සලකලා ඇඟ දුර්වල වෙන අවස්ථාවල ගිහිල්ලා පැවිදි වුණ බවත් පේනවා. දැන් මේ පැවිද්ද කියන එක නියමාකාරයෙන් ධර්මයේ දැක්වෙන්නේ නියම පැවිද්ද නම් හොඳ නික්කම්ම අදහසක් තිබෙනවා. දැඩි නික්කම්ම අදහසක්. ඒ දැඩි නික්කම්ම අදහස දැක්වෙන්නේ ධර්මයේ අප්පං වා භෝගක් හන්දම් පහය මහන්තං වා භෝගක් හන්දම් පහය සුළු වූ හෝ සම්පත් සැප සම්පත් එහෙම නැත්නම් වස්තු ආදී ඇතහැරලා එහෙම නැත්නම් මහත් වූ හෝ සැප සම්පත් සුළු හෝ මහත් හෝ උදැල්ලක් හෝ මහා ධනස්කන්ධයක් හෝ ඒ වඳු හැම දෙයක්ම පවා ඇතහැරලා පැවිදි වෙනවා. ඒ වගේම අප්පං වා ඥාති පරිවට්ටං පහය මහන්තං වා ඥාති පරිවට්ටං පහය කුඩා වූ හෝ නෑ හිතවතුන් පිරිසක් එහෙම නැත්නම් ලොකු වූ හෝ නෑ හිතවතුන් පිරිසක් කොහොම ඇතහැරලා ඒ බන්ධන කඩලා ඒ බන්ධන වලින් මිදිලා තමයි ඊයොත් තමයි මේ පැවිදි ජීවිතය සාර්වත් කරගන්න පුළුවන් වන්නේ. සාර්ථක කරගන්න පුළුවන් වන්නේ. නමුත් අපි දන්නවා දැන් සමහර බෞද්ධ රටවල තිබෙනවා සමාජ චාරිත්‍රයක් වශයෙන් උත්පැවිදි වීම. ඒකේ තරම්ම ඥානවන්තය කියලා හිතන්න අමාරුයි. දැන් චාරිත්‍රයක් හැටියට පැවිදි වෙනකොට අර කියාපු නෙක්ඛම්ම සංකල්පේ හරියට බලපවත්වන්නේ නැහැ. නෙක්ඛම්ම ශක්තිය නැතුව මේ නිවන් මාර්ගයේ ගමන් කරන්න බෑ. අන්න ඒ ශක්තිය ගැනීමට තමයි දැන් අපි යමකට පයින් ගහන ශක්තිය උඩමයි ඊළඟට ඉදිරියට යන්න පුළුවන් වන්නේ. ඒක නිසා අරවා අතහැරලා යන්නේ කියන එකයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒ අදහස නිදසුන් බුදු පියා මේ කථාන්තරිනුත් පේනවා බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව අතීතයේ දැක්වූ අර උදුළු කෙටිය වීසි කරේ. සමහර දේවල් අපිට ඒ විදිහට එතන උදුළු කෙටිය වගේ දේවල් අල්ලලා වීසි කරලා ගන්න පුළුවන්. සමහර ඒවා එහෙම අතින් වීසි කිරීම නෙමෙයි හිතෙන් යහත් කරන්න වෙනවා. ඒකයි වඩාත් අමාරු. මොකද හිතෙන්නේ ලෝකේ අල්ලගෙන ඉන්නේ. නමුත් ඒවත් කඩා ගන්න ඕන. ප්‍රධාන වශයෙන් කියන කම්මේදී ආරම්භයේදී අර කියාපු ඒ තමන්ට අයිති වස්තු සම්භාර වලින් මිදෙන එක. ඒ වයින් මිදුනහම තමයි ඊළඟට හිත නිදහස් කරගන්න පුළුවන් වන්නේ. එහෙම නැතු මේක චාරිත්‍ර ධර්මයක් හැටි චාරිත්‍රයක් හැටියට කළොත් මේක හරියට අර උදර පෝෂණ පරමාර්ථයෙන් වෙනත් නොයෙකුත් සමාජික ඕනෑපාකම් එහෙම නැත්නම් සහතික පත්‍ර ගැනීම ආදී කටයුතු හිතාගෙන පැවිදි වුණොත් ඒක නියම නික්කම්මයක් වන්නේ නැහැ. කොහොම නමුත් අපිට මේ චිත්තහත තෙරුන් වහන්සේ ඒ කළ ඒ පරිශ්‍රමය අපට පේන්නේ අත්දැකීම් රාශියක් තුලිනු යන්තිමට මේ තමන්ගේ අඟතර කරගන්න දත් උත්සාහයේ නිෂ්ඵලත්වයක් මේ හැම එකක්ම අවබෝධ වුණා ඒ දර්ශනයෙන්. ඒ වායේ නිෂ්ඵලත්වය තේරුම් ගත්තා. ඒ ආකාරයට තමයි රහත් වුණයි කියලා අපිට හිතා ගන්න පුළුවන් අතීතයේ බණ භාවනා කළ පුණ්‍ය ශක්තිය ඇති කෙනෙක් වෙන්න ඕන. ඔය විදිහට අපිට මේ කථාන්තරයෙන් යම් කිසි කාරණා කීපයක් මතු කර ගන්න පුළුවන්. ඒ වගේම දැන් ධර්මයේ දැක්වෙන්නේ ආහාර පිළිබඳව කතා කරනවා නම් ඒ වගේම අනිකුත් හිව්පසයට අදාළ දේවල් ධර්මයේ දැක්වෙන්නේ ඒවා හරියට නුවණින් සලකලා ප්‍රත්‍යවේක්ෂා කරලාම අනුභව කරන්නේ පරිභව කරන්නේ කියලා. මොකද එහෙම නැත්නම් ඒවා අතුලින් කෙලෙස් උපදව ගන්නවා. දැන් චිත්තහත්ත තෙරුන් වහන්සේ මුලදී ඒක නොකරපු බවයි පේනින්නේ. ඉතින් අර ඇඟතර වුණ හැටිය ඒක පරමාර්ථය කරගෙන වගේ පැවිදි වුණේ. නමුත් නියමාකාරයෙන් ධර්මයේ දැක්වෙන්නේ ආහාරය සාමාන්‍ය ජීවිතයේදී ආහාර ගන්නවා වගේ ඇඟතර කර ගැනීම සඳහා නෙවෙයි, ප්‍රත්‍යවේක්ෂා කියලා කියන නුවණින් සැලකීමෙන් යුක්තව ආහාර අනුභව කරන්න වළඳන්න කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඉස්සෙල්ලාම මේ ආහාරයේ පරමාර්ථය හරියට දක්වන්නේ මේක මේ ශරීරයේ මේක විනෝදය සඳහාවත්, ශරීරය අලංකාර කර ගැනීම, ශෝභමාන කර ගැනීම, තර කර ගැනීම සඳහාවත් නෙවෙයි මම මේ ආහාර ගන්නෙ. හුදෙක් මේ ශරීරය යාපනය කියලා කියන්නේ යැපීම සඳහා. ශරීරයේ යැපීම මාත්‍රයක් මේ නිවන් දැකීම, භ්‍රමචර්යාව කියලා කියන්නේ මේ උතුම් ජීවිතය ගත කිරීම සඳහා, කය පවත්වා ගැනීම සඳහා මේ ආහාර ගන්න කියන ඒ විදිහට හිතා ගන්න හිතන්නත් ඕන. ඒ වගේම ඒකම ඒ ආහාර ගන්න අවස්ථාවේ ආහාරය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරවේ අනිත් කොටස තමයි භාවනාවක්. ඒ කියන්නේ මේ ආහාරය පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ධාතු හතරෙන් නිර්මිත වුණු දෙයක්. මේක මේ කොයිතරම් මෙහෙම ලස්සනට තිබුණාට මොකද මේ කුණු ශරීරයට ඇතුළු වුණාට පස්සේ මේක පිළිකුල් ස්වභාවයට පත් වෙනවා කියලා ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කළ ආහාර ගැනීම තුලින් තමයි අර වගේ ඇති වෙන කෙලෙස් කඩා ගන්න පුළුවන් වන්නේ. ඉතින් ඒ ක්‍රමය අනුගමනය කළේ නැති නිසා වෙන්න ඕනේ චිත්තහත තෙරුන්ගේ ඒ අරහත් පරමාර්ථය පරක්කු වුණේ. කොයි ආකාරයකින් නමුත් අපි මේ කථාන්තරය තුලිනුත් අපිට යම් යම් ආදර්ශ එදිනදා ජීවිතයේ වගේම අපි හැමතෙම ලැබෙන අවස්ථාවල් අපි අපතියවන් නවරකයි නිවන් බලාපොරොත්තු වෙන කෙනා. ඒ කියන්නේ ඒ මට්ටමින් මේ දර්ශන තුලින් මේ පමණක් නොවේ අපි මේ දීර්ඝ කාලයේ ගමන් කරන ජීවිතයේ මේ සංසාරයේ අපි ස්ත්‍රී පුරුෂ භේදය පවා Tamante කියලා නෑ මේ හැම එකක්ම වෙනස් වෙමින් යන්නේ. ඒ වගේම දුගී පොහොසත් උගත් නූගත් ආදී ඊළඟට ඒ පමණක් නෙවෙයි මනුෂ්‍යාත්ම භාවය පවා අපට එකක්වත් ලියලා දීලා නෑ මේ සංසාරයේ මහා පුදුම භයානක අන්දමින් කර්මානුරූපව උපදීන් මැරීම් රාශියක් තමයි මේ සංසාරය කියලා කියන්නේ. ඒක නිසා මේ මුළු මහත් සංසාරයෙන් ගන්න අන්තිම ප්‍රයෝජන ඉහෙළම ඉලක්කය විය යුත්තේ මේ නෙක්ඛම්මය තර කර ගැනීමයි. බෝධිසත්වයන් වහන්සේලාගේ අධ්‍යාස සම්පත්තිය ගැන කියනකොටත් නෙක්ඛම්ම අධ්‍යාසයයි පළමුවෙන් කියන්නේ. නෙක්ඛම්මය තමයි හැමතැනම ඉස්සරහට ගන්නෙ. මොකද මේ මුළු මහත් සංසාරයේ අධ්‍යක්ීම් රාශියම අවසාන ප්‍රතිඵලය මොකක්ද? සංසාරයෙන් මිදීම. අවසාන ප්‍රතිඵලය විය යුත්තේ ඒකයි. මොකද සංසාරයේ යථා තත්ත්වය වැටහෙනකොට ඉබේටම ඒ ප්‍රමාණයටම මේ මිදීමේ කැමැත්ත කෙනෙකු තුළ ඇති විය යුතුයි. ඒ තැනැත්තාට නුවණක්, ප්‍රඥාවක්, මොලයක් තිබෙනවනම්. එතකොට ඒ විදිහට ඒ කථාන්තර ආශ්‍රයෙන් අපිට යමක් ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම මේ ගාථාවල බුදු පියාණන් වහන්සේ වදාළ ගාථාවල හැම ගාථාවකම මේ පින්තුන් ගන්න එක වචනයක පවා මහා ගැඹුරු අර්ථ තියෙනවා. ඒවා අපේ දිනදා ජීවිතයේ අපේ ධර්මඥානය පෝෂණය කර ගැනීමට උපකාර කරගන්න පුළුවන්. දැන් මෙතන මේ අනවට්ඨිත චිත්තස්ස සද්ධම්මං අවිජානතෝ. ඒ අනවට්ඨිත චිත්තස්ස කියලා කිව්වේ ඒක ඉතින් අර පොතපතේ උපමාවට දක්වන්නේ ඇතැම් කෙනෙකුගේ හිත හරියට උපමාවට දක්වනවා. දැන් ඔය දහය ගොඩක කණුවක් හිටෙව්වොත් ඒක පිහිටන්නේ නැහෙනේ. ඒක බොහොම සැලෙනවා. ඒක ස්ථාවර නැහැ. චංචලයි. අන්න ඒ වගේ සමහර කෙනෙකුගේ සිත හරියට පිහිටලා නැහැ ඒක තැනක. ඒ චංචලයි, චපලයි. එහෙම නැත්නම් ඔය දුවන අස්වැගුවේ පිට උඩ අඟුටු මිට්ටෙක් තියුවොත් ඒක හැටියකට ඉන්න බෑ. ඔය විදිහට ඒ නොයෙකුත් උපමා වලින් දක්වනවා හිත හරියාකාර පිහිටලා නැහැ, චපලයි, චංචලයි. අන්නේ බඳු ඒ සිතක් ඇත්ත නැත්තාටත් සද්ධම්මං අවිජානතෝ. ධර්මය ගැන හරි අවබෝධයක් නැති තැනැත්තාට එතන සද්ධර්මය කියන එක තෝරන්නේ දැන් පොතපතේ තියෙන ධර්මය කටපාඩම් කර ගැනීම පමණ නොවේ. එතන කියන්නේ ධර්මය කියලා කියන්නේ අපිට එක පැත්තකින් කියන්න පුළුවන් චතුරාර්ය සත්‍ය. දුකත් දුක අර දැන් කලින් සඳහන් කළ ආකාරයට බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ සාරය ඒකයි. තවත් පැත්තකින් දක්වනවා ඒක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒ කියන්නේ ඔය සතර සතිපට්ඨානයෙන් ආරම්භ වෙන ධර්ම මාලාවක්. ඉතින් මෙතන චිත්තහත් ස්වාමීන් වහන්සේ ගැන හිතලා බැලුවොත් එතන ඒ සතර සතිපට්ඨානයට අයිති කර්මස්ථානයක් තමයි රහත් වීමට, සෝවාන් වීමට, රහත් වීමට උපකාර වුනේ. ඒ විදිහට ඒ සද්ධර්මය කියලා කියන්නේ අර මහ පොත් ගොන්නක් නිකන් කියවලා කටපාඩම් කරගෙන ගිරව් වගේ කීම නොවේ. තමන්ගේ ජීවිතය හා සංසන්දනය කළා ඒ ධර්මය තමන්ටම ඒ සද්ධර්මය හරියට තේරුම් ගන්නවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතය හා සංසන්දනය කළා ඒක ගැඹුරින් අවබෝධ කර ගැනීමයි. අන්නේ බඳු අවබෝධයක් නැති වුනහම අර විදිය චපල සිතක් තියෙන තැනැත්තාට ඊවැගේම පරිප්ලව පසාදස්ස එබඳු තැනැත්තාට හරියට පැහැදීමක් නැහැ. පැහැදීම දැන් ශ්‍රද්ධාවත් එක්කම යන වචනයක් තමයි ප්‍රසාද කියන එක. කෙනෙකු තුල තියෙන ශ්‍රද්ධාව අනුව හිතේ පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීම අනුව තමයි ඊළඟට ඒ තැනැත්තා ඒ මාර්ගයේ යන්නේ, ඒ ක්‍රියා කරන්නේ, බණ භාවනා ආදිය කරන්න පෙළඹෙන්නේ. ඒකට කෙනෙකුගේ පැහැදීම ඒ අතර මේ අතර ඇදිල යනවා නම්, ඒ ශාස්ත්‍රවරයා ඔස්සේ ඇදිල යනවා නම්, වෙන වෙන ඒ නියම තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් පිරිසුදු පැහැදිලි ශ්‍රද්ධාවක් ප්‍රසාදයක් නැත්නම් ඒ තැනැත්තාට මේ නිවන් මාර්ගය ගමන් කරන්නත් බෑ. දැන් චිත්තහත තෙරුන් වහන්සේටත් ඒ මුලදී ශාසනය පිළිබඳ ගැඹුරු ශ්‍රද්ධාවක් පැහැදීමක් තිබුණා නම් අර විදිහට ගිහි වෙන්න හිතන්නේ නැහැ. ඒ වගේම දැන් මේ කාලේ පවා මේ පින්නතුන් දන්නවා බොහොම දෙනෙක් ඉන්නවා නොයෙකුත් ශාස්ත්‍රුන් වහන්සේලා ඔස්සේ දුවනවා. නමින් සමහර විට බෞද්ධ තුනුරුවන් කෙරෙහි ඒ තුනුරුවන් සරණ ගියා කියලා කියනවා. නමුත් ඒ වාටේ කිව්වට මොකද, වෙන නොයෙකුත් ශාස්ත්‍රුන් වහන්සේලා එහෙම නැත්නම් දාර්ශනිකයෝ ඔස්සේ ගිහිල්ලා තමන්ගේ නිවන් ගමන ප්‍රමාද කරව ගන්නවා, ප්‍රමාදයට වැටෙනවා. ප්‍රඥාව පිරෙන්නේ නැහැ බඳු සිත්වල. ඉතින් ඒකයි මේ මුල් ගාථාවෙන් කියවෙන්නේ. ප්‍රඥාව කියන කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාව. දැන් මේ චිත්තහත තෙරුන් වහන්සේ අතීතයේ තිබුණු පුණ්‍ය ශක්තියක් පිහිට කරගෙන තමන්ගේ අත්දැකීම් තුලින් යෝනිසෝ මනසිකාර කියලා කියන හරියාකාරණු මෙනෙහි අවසාන අවස්ථාවේ හරියාකාර මෙනෙහි කරලා අර විදියට උතුම් තත්වයකට අර පැවිදි වෙලත් අවුරුදු 40 50 ඉඳලත් ලබා ගන්න බැරි එක අර චිත්තහත් ස්වාමීන් වහන්සේ gedara ඉඳලා අර දර්ශනීය දැකලා අඳනිය අඳිමින් යන අතරේ සෝවාන් බව ලැබුවා කියලා සඳහන් වෙනවා. ඊළාට ගිහිල්ලා ටික දවසකින් රහත් වුණා කියනවා. ඉතින් ඒක නිසා අපි හිතන්න ඕන චිත්තහත් තෙරුන් වහන්සේට පමණක් නෙවෙයි අපතුලත් සමහර විට මේ විදිහට ශක්තියින් තිබෙන්න පුළුවන්. ඒවට ඕන ආකාරයට අපි මේ එදිනදා ජීවිතයේ අපට හමු වෙන සිද්ධි අත්දැකීම් ඒවා අපි උපකාර කර ගන්නව නම් සමහර විට අපටත් පුළුවන් වෙන්න පුළුවන්. මොකද මේ ධර්මයේ ගැඹුරින් වැටහීම කියන එක ඉතාම ක්ෂණිකව මේ සිත තුළ වෙන පරිවර්තනයක් කියද. ඒකට ඉතාමත්ම උපකාර වෙන දේ තමයි සසර කල කිරීම. වචනීය සමහර විට සිත්ත වෙන්න පුළුවන්, ඒ තරම් ක්‍රියමනාපන වෙන්න පුළුවන්. නමුත් මේ නිවන ලබන්න නම් සංසාරේ බදාගෙන බෑ. යම් ප්‍රමාණයකට නිබ්බිදාව කියලා කියන සසර කල කිරීම තිබෙනවා නම් ඒ ප්‍රමාණයට ඒ තැනැත්තාට නිවන් දොර විවෘත වෙනවා. ඉතින් යම්කිසි අවස්ථාවක සමහර අය දැන් සංසාරේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේලා වගේ අය ඒ ස්වාමි භාර්යයන් වහන්සේ හිටියටත් ඒ අය ඒ කාලේ ඉඳලම එකට නිවන එක නිවන් ගමන ගිහිල්ලා අන්තිම අවස්ථාව විතරක් ඒ පැවිදි වීමේදී පාරවල් දෙක ගියා. ඒ වගේ ඒ සංසාරයේ තමන් ඒ ප්‍රඥාවන්තය තමන්ගේ ජීවිතයේ අවසාන පරමාර්ථය හැටියට තබා ගන්න. එදිනදා ජීවිතයේ සාංශාරික වශයෙන් කළ යුතු කටයුතු කොයිතරම් තිබුණත් දූ දරුවන් පිළිබඳව අනිකුත් ඒ යුතුකම් තම තමන්ගේ නෑ හිතවතුන් පිළිබඳව යමුණින් සලකලා බලනකොට මේ සංසාරයේ තමන්ට කරගන්න තියෙන යුතුකම තමයි ඔන්න ඔය සසර දුක බව අවබෝධ කරගෙන ලෝකෝත්තර තත්ත්ව ලබා ගැනීම. අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේලා වැනි ශ්‍රේෂ්ඨ මහා පින්වතුන් වහන්සේලා උන්වහන්සේලා ඒ ස්වාමි භාර්යයන් හැටියට ජීවත් වුණු අවස්ථාවල පවා නිවන් සඳහා දත් උත්සාහයේ ප්‍රතිඵලය තමයි උන්වහන්සේලාගේ අවසාන ජීවිතයේදී දෙන්නාම රහත් තත්ත්වයටපත් වුණා. අන්න ඒ විදිහට අපි නියම මේ බෞද්ධ ජීවිතයේ නියම අරටු හරය හැටියට හිතා ගන්න තියෙන්නේ අර ලෞකික පරමාර්ථ නොවේ. අසල් වැසියට ලැබෙන හැම දෙයක්ම ඒ උතුම් හැටියට සලකලා ඒ ලබන වස්තු අපි කොහොමාරි ලබා ගන්න ඕන. අපි ඒ දරුවන්ට අනිත් අයගේ දරුවන්ට වගේ උගන්වන්න ලොකු තත්ත්වවලට ලබා ගන්න ඕන. එහෙම නැත්නම් අපි නිලතල ලබා ගන්න ඕන අනිත් අය ලබාගත්තු කියලා ওই විදිහට නොයිකුත් ඒ ලෞකික පරමාර්ථ නෙමෙයි අපේ ජීවිතවල ලබා ගන්න තිබෙන්නේ. අර කියාපු සංසාරයේ මෙතෙක් කල අතහැරිය අතපසු කළ ලෝකෝත්තර පරමාර්ථය ඒක ලෝකයාට කීමට නොවේ තම තමන්ගේ චිත්තසංතානිය තුල තමන්ගේ කල්යාණ මිත්‍රයින් හා සාකච්ඡා කරලා ඒ බඳු ඒ පරමාර්ථය ඇති කරගෙන ජීවත් වුණොත් අන්න ඒ තැනත්තන්ට අර කියාපු විදිහට ඇතුළතින් මේ ධර්ම අවබෝධය යම්කිසි බලාපොරොත්තු නැති අවස්ථාවක පවා මතු වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට හැකි සංඥාව ඇති කරගන්න ඕන මේ ලෝකෝත්තර ධර්ම පිළිබඳව. ඊළඟට ඒ වගේම තමයි ඒ අනවට්ඨිත චිත්තස්ස ඒ ස්ථිර අචල ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. තුන්රුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඊට වඩා ඉහළින් සලකන්නට කිසිම ශාස්ත්‍රවලේ බුදු පියාණන් වහන්සේට වඩා ඉහළින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කළ ධර්මයට වඩා ඉහළින් මේ නොයෙකුත් විද්‍යා ඥානෙවත් අනිත්‍ය දාර්ශනිකයන් ලෞකික දාර්ශනිකයන් පළ කරන අදහස්වත් එකක්වත් ගන්න නරකයි මේ ධර්මයට වඩා ඉහළින්. ඊළඟට උන්වහන්සේ අත්ත වශයෙන්ම ආර අෂ්ටාරි පුද්දල මහා සංඝ රත්නේ ඒ ගුණ සම්භාරයේ සිහිපත් කළා. මේ ධර්මයේ කොටිම කියන්නේ තුන්රුවන් කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ තුන්වහන්සේ දේශනා කළ ධර්මයක් ධර්මයේ ප්‍රතිපදාවට නැඟලා සාර්ථකව ප්‍රතිඵල ගන්න පුළුවන්. එහෙම නැත්නම් ධර්මයේ නෛර්යානික බව පෙන්눔 කරන ඒ පුද්ගල කොටස් 8ක්. ඒකයි අෂ්ටාරි පුද්දල මහා සංඝ රත්නය කියලා කියන්නේ. ඒක ආශ්‍රය කරගෙන තමයි කියනකොට ශ්‍රද්ධාව ප්‍රසාදය ගොඩනගා ගන්න පුළුවන් වන්නේ. ඉතින් ඒකේ වටිනාකම තේරුම් ගන්න ඕන. ඊළඟට අනවර්තිත චිත්තස ඒක අනුවම තමයි අර ප්‍රසාදය. පැහැදීම නැතුව කෙනෙකුට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න බෑ. ශ්‍රද්ධාවත් එක්කම යන ගුණයක් තමයි ප්‍රසාදය කියන එක. ශ්‍රද්ධාවෙන් හිතේ අර දෙගිඩියාව සැකේ ඉවත් වෙලා හිතේ අඳුරු ගතිය ඉවත් වෙලා එක්තරා ආලෝකයක් එන එක්තරා විදක හදවතේ ප්‍රබෝධයක් ඇති වෙනවා. මේ ප්‍රබෝධය එක්කම මේ ප්‍රසාදයක් ඇති වුනහම තමයි එතන ඉඳලා වීරිය දරලා අනිකුත් කටයුතු කරගන්න පුළුවන් වන්නේ. ඒ බඳු අයට ප්‍රඥාවට ලං වෙන්න පුළුවන් බවයි බුදු පියාණන් වහන්සේ එතන ප්‍රකාශ කළේ. ඒ වගේම අර රහතන් වහන්සේ ගැන ප්‍රකාශ කරන අවස්ථාවේදී උන්වහන්සේ ගාථාවේ වදාළේ අනවසුත චිත්තස අනන්වාහත චේතසෝ පුඤ්ඤ පාප පහීනස්ස නත්ති ජාගරතෝ භයං කියලා. අනවසුත චිත්තස කිව්වේ මේ රාගයෙන් තෙත් වූ සිත, රාගයෙන් මලින වූ කිලිටු වූ කියන අදහසයි. ඒ බඳු සිත් ඇති තැනැත්තාට මේ නිර්වාණ ධර්මය අවබෝධ කරන්න බෑ. ඒ වගේම අනන්වාහත චේතසෝ ද්වේෂයෙන්, රාගයයි ද්වේෂයයි කියන මේ දෙක තුල තමයි ලෝකයා බොහෝ කාලයක් ජීවත් වන්නේ. ඇලීමක් ගැටීමක් කියන එක, මේ ඇලීමක් ගැටීමට කියන දෙකටම හේතු වෙන්නේ මෝහයයි. මමයේ මාගේ කියන මේ මුලාවයි, මේකම තමයි සංසාරයේ ඒ ඉවත් කරන්න ඕනේ කියලා බුදු පියාණන් වහන්සේ වදාළේ අකුසල් මුල් තුන. එතකොට ඒ ලෝභයයි ද්වේෂයයි මෝහයයි කියන ඒ කෙලෙෂ ධර්ම නැති කිරීම තමයි නිවන කියලා කියන්නේ. මෙතන විශේෂයෙන්ම කිව්වේ ඒ රාගයෙන් තෙත් වූ සිත් ඇත්තා වූද, ද්වේෂයෙන් දැඩි නො වූ සිත් ඇත්තා වූද. ඊළඟට පුඤ්ඤ පාප පහීනස්ස කියලා කිව්වේ පින්පව් දෙකෙන්ම දෙකම ප්‍රහීණ කළ. පින්පව් දෙකෙන් මිදීම කෙරෙන්නේ කොහොමද? අන්න ඒක ටිකක් ගැඹුරින් සලකලා බලන්න පුළුවන් කෙනෙකුට. දැන් අපි සංසාරයේ යන තාක් අපිට පින් විතරක් කර කර ඉන්න බෑ. කොච්චර උත්සාහ කළත් පින්පව් දෙකම කෙරෙනවා. පව් වලට වඩා පින් හොඳ බව අපි පිළිගන්නවා. නමුත් ඒකත් මේ හැම එකක්ම සංස්කාර. මේ සංසාරයේ මිදීම කියලා කියන්නේ සියලු සංස්කාරයන් වලින් සංසිඳීමයි. මේ සංස්කාර කර්ම රැස් කිරීම තුල තිබෙන්නේ නැවත නැවත භව ලබා දෙනවා, උත්පත්ති ලබා දෙනවා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ලැබුවත් තම ඒවා සදාකාලික නැහැ. ඒවයින් වැටෙනකොට ඊළඟට ලැබෙන, ඊළඟට ඉදිරිපත් වෙන කර්මානුරූපව සමහරට අපායට උනත් යන්න පුළුවන්. ඔය විදිය භයානක තත්වයක් සංසාරයේ තියෙන නිසා තමයි මුළුමහත් සංසාරයෙන් මිදීම හැර මේන් කිසිම මේ වෙන කිසිම ක්‍රමයකින් මේ දුක කෙලවර කරගන්න බැරි බව බුදු පියාණන් වහන්සේලා වදාළේ. අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලා නම් වෙන නොයෙකුත් විදිය ඉලක්කයන් දක්වන්න පුළුවන්. මොකද ලෝකයා තුළ තියෙන භව තණ්හාව කියලා එකක්, ඊටාම සියුම් එකක් තමයි පැවැත්මට ඇති ආසාව. මේ පැවැත්මට ඇති ආසාවට හේතුවම මෝහයයි. මමයේ මාගේ කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම. අනිත් හැම ශාස්ත්‍රුවරයන් වහන්සේලාම යම් කිසි ආකාරයකින් කෙලින් නොකිව්වත් සමහර විට කුටිලා ආකාරයෙන්, වක්කාකාරයෙන් හරි මේ මමයේ කියන කෙනෙක් ඉන්නව ඇත්ත වශයෙන්, ආත්මයක් තියෙනවා කියන අදහස දෙනවා. බුදු පියාණන් වහන්සේ විතරයි මේ අනාත්ම දර්ශනය අනුව ප්‍රකාශ කොට වදාළේ. මෙතන තනිකර දුක් ගොඩක් මිසක්, තනිකරම දුක් ගොඩක් මිසක් මෙතන මමෙක් කියලා එකක් නැහැ. මමෙක් කියන එක මානයක්, මති භ්‍රමයක් අදහස, නිකන් ඇති කරගත්තු මෝඩයින්ගේ මුලා අදහසක් කියන එකයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. එබඳු ඒ කාරණේ හැබැයි තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. වචනෙන් කියලා මම කියලා කෙනෙක් නැහැ කියලා වෙන විදියට කතා කළත් හිත ඇතුලේ මම කියන හැඟීම තියෙනවා නම් ඒ මිදුනේ නැහැ. නමුත් ඒක ඒ මිදීම කියලා කියන්නේ එතකොට ඒ මමයේ කියන හැඟීම ඒකත් එක් එක් අවස්ථා වශයෙන් උය ඒක කඩන්න සිද්ධ වෙන්නේ. ඒකට උපකාර වෙන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව නැමැති ආයුධයයි. එතකොට අර ලෝකෝත්තර වශයෙන් ඒ සෝවාන් තත්ත්වයේ ලබනකොට මේ පින්නතුනුත් අහලා තියෙනවා සක්කාය දිට්ඨිය කියලා කියන අර මමයේ මාගේ කියන එක දැඩි දෘෂ්ටි වශයෙන් තිබෙන ඒ දැඩි කොටස කැපිලා යනවා. ඒකෙම ආනිසංශයක් වශයෙන් තමයි සෝවාන් පුද්ගලයා මේ සංසාරයේ තවත් හත්වරක් පමණයි උපදින්නේ. මොකද අර ඒ නැවත අපායට යන දැඩි කර්ම කරන්න ශක්තියක් නැහැ ඒ හිතේ. දැන් අපි යමක් දැඩිව ගන්න උපාදාන වශයෙන් දැඩිව අල්ල ගන්න ප්‍රමාණයටම තමයි ඒකේ විපාකෙන්නේ. අර ප්‍රඥාව නිසා ඒ තැනැත්තා තුළ මමයේ මාගේ කියන හැඟීම දැඩිව නැහැ. දැඩිව බලපවත්වන්නේ. ඒක නිසා තිරිසන් ලෝකෙට යන්නේ, සතර අපායන් මිදෙනවා කියලා කියන්නේ ඒකයි. තිරිසනාට කියන වගේ තිරිසනා මමයේ මාගේ කියලා හිතන හැඟීම වගේ දෙයක් සෝහන් පුද්ගලයාට නැහැ. ඒක නිසා තිරිසන් ලෝකෙට යන්න බෑ. අපාය ආදී ඒ නරක තැඟුලට යන්නේ නැහැ. ඒ වගේම අතීත කර්ම තිබුණ නම් ඒවයි උපදින, ඒවත් විනාශ වෙනවා අර ප්‍රඥාව, ලෝකෝත්තර ප්‍රඥාවෙන්. මෙන්න මේක නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ ලෝකෝත්තර තත්ත්වවල මහා පුදුම විදියට ලෝකෝත්තර තත්ත්ව ගැන වර්ණනා කරලා තිබෙන්නේ. වෙන කිසිම ආකාරයකින් මේව කඩන්න බෑ. අර කර්ම ශක්තිය. එතකොට කර්ම චක්‍රය බිඳින්නේ ධර්ම චක්‍රයෙන්. කර්ම චක්‍රයෙන් කවදාවත් වෙන ක්‍රමයකින් බිඳෙන්න බෑ. ඒක මහා පුදුම විදියේ චක්‍රයක්. මේ සංසාරයේ ඉන්න තාක් කර්ම රැස් වෙනවා ඉබේට. මේවෙන් ඉන් වැලකිලා ඉන්න බෑ. අස්කන්න ආසාව වසාගෙන ජීවත් වෙන්නත් බෑ. ඒ කොයි ආකාරයෙන් නමුත් හිත තුලින් මේ කර්ම රැස් වෙනවා. ඒ රැස් වෙන කර්මානුව නැවත නැවත ඒ විපාක වශයෙන් අපට ඒ තැන්වල උපදිලා දුක් විඳින්න සිද්ධ වෙනවා. වෙන දුකක් නැත්නම් කරි ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒ ටිකටවත් අපි පාත්‍ර වෙනවා. ඔය විදිහ භයානක සංසාර තත්වයක් තිබෙද්දී බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන විසඳුම මොකක්ද? අර කියාපු අර කර්ම ශක්තියට හේතු වෙන ඒ සංස්කාරයන් ක්‍රමක්‍රමයෙන් සංසිඳවනවා. ඒ සංසිඳීමට උපකාර වෙන්නේ අර ප්‍රඥාවයි. ඒ අවබෝධයයි. ඉතින් මුල් අවස්ථාවේදී අර විදිහට ඒ සංස්කාර තරා මට්ටමකින් එවයි ශක්තිය බිඳිනවා. ඊළඟට තව ඈතට ගිහිල්ලා අන්තිමට රහත් වෙනකොට නවත සංසාරයේ භවයක් ගොඩනගන කර්ම රැස් කරන්න බැරි තත්වයක් චේතනත්තාගේ සිටේ ඇති වෙන රහතන් වහන්සේ නවත භවයක් ගොඩනගෙන කර්ම රැස් කරන්නේ නැහැ. නමුත් එදිනදා ජීවිතේ අර අතීත කර්මවල විපාක විඳිනවා, ඒවායේ ඵල විපාක විඳිනවා. ඒ වගේම ඊටාම සියුම් මන්දමින් මේ ජීවිතයේදී පමණක් විපාක දෙන වාසනා ගුණ වශයෙන් දැක්වෙන එක්තරා ඒ සිටේ ක්‍රියාකාරීත්වය අනුවත ක්‍රියාසිට කියලා සමහර විට නොයෙකුත් දක්වනවා නොයෙකුත් ආකාරයෙන්. නමුත් ඒ සිටේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණ ඒ කර්ම විපාකයක් ගෙන දෙන්නේ නැහැ. දැන් සමහර ගස්වල දැන් අපි දැකලා තියෙනවනේ, දැන් ඔය අපිට පේනවනේ සමහර මල් මේවා ගෙඩි බවට පත් වෙලා ඉදිලා ලොකු ගෙඩි බවට පත් වෙනේවත් තිබෙනවා. සමහර මල් තරු කාලෙදිම වැටිලා යනවා. යන්තම් මෝරගෙනකොටම වැටෙනවා. අන්න ඒ වගේ අර සිටිවිලි වල සිටිවිලි කර්ම ගතන තරම් ශක්තියක් නැහැ. ප්‍රඥාවේ ආලෝකය නිසා, අවිද්‍යාව නිසායි, නොදැනීම මෝහය නිසායි මේ සංස්කාර රැස් වෙන්නේ, කර්ම රැස් වෙන්නේ. ඒකට මෝහය යම් సంతානයක ඉවත් වෙනකොට අර කර්ම රැස්වීමේ හැකියාවත් බිඳිලා යනවා, ක්‍රමක්‍රමෙන් බිඳිනවා. ඕකයි බුදු පියාණන් වහන්සේ වෙන කිසිම කෙනෙකුට කරන්න බැරි විදියට මේ සංසාරයේ කරන්න බැරි වුණු මේ සංසාරයෙන් මිදීමේ ප්‍රශ්නයට විසඳුම ඉදිරිපත් කළේ. ওই විදියට මේක අවස්ථා හතරකින් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන අවස්ථා හතරෙන් මේ අපේ චිත්ත සන්තානයේ තිබෙන මේ කර්ම රැස් කිරීමේ මේ කර්ම චක්‍රයට යටවීමේ මායාවේ පෙළඹීම අනුව කර්ම චක්‍රයට යටවීමේ ගතිය ඒක ඉවත් කරනවා. ඒක නිසා තමයි පුඤ්ඤ පාප පහිනස්ස පින්පව් දෙකෙන්ම මිදුණා කියලා රහතන් වහන්සේ පිළිබඳව දැක්වෙන්නේ. ඒ විදිය සංසාරයේ නැවත උත්පත්ති ලබා දෙන අන්දමේ පින්පව් කරන්න බෑ. ඒ චිත්ත සන්තානයේ කරන ශක්තිය සිඳිලා ගිහිල්ලා, වියලිලා ගිහිල්ලා, ප්‍රඥාවෙන් වේලිලා ගියා කියලා කියන ඥානාග්නිය කියලා කියන ප්‍රඥාව ඒ ආලෝකයෙන් එහෙම නැත්නම් අඳුරු තිබුණ තැනකට ආලෝකයේ ඉදිරිපත් වුණාට පස්සේ තවත් ඒ අඳුරේ කළ මෝඩකම් කරන්න බෑ. ඒ විදිය සත්‍යයක් වෙනවා. ওই විදිය එහෙම නැත්නම් ඒ චිතේ මෝහය නිසා, අවිද්‍යාව නිසා තමයි අර ශක්තිය තිබුණේ. දැන් මේ පින්තුන් දන්නවා යම් යම් පාප කර්ම, බරපතල පාප කර්ම, මහා දාමරිකයන්ට කරන්න පුළුවන් දේවල් අර හොඳට මේ ධර්මයට අනුව හිත යොදාගත්තු කෙනාට එක කරන්න හිද්දෙන්නේ නැහැ, කරන්න ගියත් කෙරෙන්නේ නැහැ. අන්න ඒ විදිහට ඒ ක්‍රමයටම තමයි අන්තිමට මේ සිත බුදු පියාණන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් මේක මර්ධනය කරලා මේක හික්මවලා සීල, සමාධි, ප්‍රඥා කියන ගුණධර්ම තුලින් අවසානයේදී මුළුමහත් සංසාර විමුක්තිය ඉදිරිපත් කරන්නේ. පුඤ්ඤ පාප පහිනස්ස කියලා ප්‍රකාශ කළේ ඒකයි. ඊළඟට නත්ති ජාගරතෝ භයං. අවදිව සිටින තැනැත්තාට බයක් නැත. සංසාර භයක් නැත. නැවත උපදීම පිළිබඳ භයක් නැත. මොකද්ද මේ අවදි බව? අපි කලින් සඳහන් කළා ධර්මයේ ජාගර ධර්ම කියලා දක්වනවා. සද්ධා, විරිය, සති, සමාධි කියන ඒ ගුණධර්ම පහ. මේක අපි නිතර ওই දේශනාවලදී මතක් කරනවා. මොකද තව නොයෙකුත් ඔය ධර්ම කාරණා සඳහන් වුණාට මොකද එදිනදා ජීවිතයේ Taman හරියට මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා තමන්ගේ දකුණු අතේ ඇඟිලි පහ හැටියට සැලකුවත් කමක් නැහැ. ඒ තරමට තමන්ට හිත තුලින් දකින්න පුළුවන් දේවල් එදිනදා ජීවිතය තුළ දැන් මේ අවස්ථාවේ පවා මේ පින්නතුන් මෙතන ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ. තමන්ගේ එදිනදා ජීවිතයේ ආර්ථිකය ගැන හිතලා බලනවා නම්, තවත් එදිනදා ජීවිතයේ වැඩ කටයුතු ගැන හිතලා බලනවා නම් මේ කෙනෙකුටවත් මෙතන මේ මොහොතක්වත් ඉන්න බෑ. ඒ තරමට වැඩ කටයුතු ගිහි ජීවිතේ. ඒ හැම එකක්ම තබලා මේ අවස්ථාවේ මෙතන ඉන්නේ තුනුවන් කෙරෙහි ඒ ශ්‍රද්ධාව නිසා. ඒ ශ්‍රද්ධාව නිසා යම්කිසි පැහැදීමක්, ප්‍රසාදයක් ඇති වුණා. ඒක තුල ඇති වුණු ශක්තිය තමයි ඊළඟට වීරිය කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව නිසා මේ විදිහට ඉන්න පුළුවන් චිත්ත ශක්තියක් ඇති වුණා, වීරිය. ඊළඟට මේ ධර්ම දේශනාවට ශ්‍රවණය කරන්න ඒකට සතිය, සිහිය. ඒකට සිහිය යොදන්න තරම් නිෂ්කලංක භාවයක්. ඒ සිහිය තුලින් ඒක සිහිහරි ආකාරයට පවත්වන නම් ඒ සිහිය වෙන දැනති විදිහේ සමාධි ශක්තියක්, හිත එකඟ වීමක් ඒ තුලින් අත්දකින්න පුළුවන්. ඒ එකඟ වුණු සිතටයි ඊළඟට ධර්මය පිළිබඳ ගැඹුරු වැටහීම් ලබා ගන්න පුළුවන්. මේ අපි ප්‍රකාශ කළ දේවල් අපි මහදල කියාපු නැහැ. කොතිකුත් පොත්පත්වල තිබෙන සමහර විට මේ පින්නතුන් වෙන නොයෙකුත් දේශනාවලත් අහපු දේවල් වෙන්න පුළුවන්. නමුත් ධර්මයේ සියක් පරක් ඇසුවත් ඒ ආකාරයට ඒ පුද්ගලයාට වැටහෙනවා කියලා කියන්නේ අන්නේ ඒ පුද්ගලයාගේ සිත සකස් වීම අනුවයි. සිත සකස් වෙලා පේවිල බණ ඇහුවොත් අර විදිහට සීලවන්තව යම්කිසි සීලයක සමාදන් වෙලා සිල්වන්තව ඒකට හිත එඟම් කරගෙන අන්නේ තැනැත්තාට ගැඹුරු වැටහීම් ලැබෙනවා. ඔය විදිහට ප්‍රඥාව දැන් ධර්මයේ තව නොයෙකුත් මේ ශ්‍රද්ධාව ආදී ඒ ಗುಣධර්ම පිළිබඳව දක්වනවා. ශ්‍රද්ධාවේ විශේෂ ගුණයක් තමයි දැන් ශ්‍රද්ධාවට ප්‍රතිවිරුද්ධව තිබෙන්නේ, විරුද්ධ පැත්තෙන් තියෙන්නේ සැකයයි. සැකය, දෙගිඩියාව, විචිකිච්ඡාව ආදී වශයෙන් මේ සමාජයේ දක්වෙන්නේ. මේක හරිද, මේක වැරදිද, මේකෙන් වැඩක් වෙයිද, මේකෙන් වැඩක් නොවේද, ඉතින් අපි හිතමු කෙනෙක් භාවනා කරන්න පටන් ගත්තා කියලා. භාවනා කරන්න පටන් ගෙනත් තමගේ කර්මස්ථානය ගැන සැක කරනවා නම් මේක හරියයිද ඔය කිව්වට මේක කියන්න පුළුවන්ද? එහෙම දෙගිඩියාවෙන් ඉන්නව නම් කවදාවත් බෑ ඒ භාවනාව සාර්ථක කරගන්න. අනිත් දේවල් පිළිබඳවත් එහෙමයි. ඒ වෙනුවට ශ්‍රද්ධාව කියලා කියන්නේ අර වේදෝ නොවේදෝ හරියාදෝ නොයාදෝ කියලා එහෙම දෙපැත්තට හිතන්නේ නැතුව මැදට මැදින්ම මේක වෙන්න පුළුවන්, මේක ඒ කාන්තෙන් අයිරානිකයි, මේක හරියනවාම කියලා හිතාගෙන ශ්‍රද්ධාව පිහිටුවාගෙන තමයි ඔන්න වැඩේ හරියට කරන්න පුළුවන් වන්නේ. ඒක නිසා ශ්‍රද්ධාව පිළිබඳව සඳහන් වෙනවා. අර තමන්ගේ ඒ ගන්න අරමුණ පිළිබඳ නීරස භාවය ඉවත් කළා. දැන් අර චිත්තහත්ත ස්වාමීන් වහන්සේට පැවිදි ජීවිතේ නීරස වෙලයි, අර ගිහි ජීවිතේට ඒකේ රස දැකලා මතක් වෙලයි ගියේ. ඒ වගේ අර දැන් ශ්‍රද්ධාව ඇති පුද්ගලයාට ඒ කර්මස්ථානය, ඒ ශාසනික ජීවිතය, තමන් ගත කරන ඒ භාවනානුයෝගී ජීවිතය, ඒක පිළිබඳ යම් කිසි රසයක් ඇති වෙනවා. ඒකට කැමැත්ත ඇති වෙනවා. සම්පූර්ණයෙන්ම ඒකට හිත දාලා කරන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒකයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒක හදවතිනුත් එන ශක්තියක්. ඒක බුද්ධියට විතරක් නෙමෙයි, බුද්ධිගෝචර නොවේ. ශ්‍රද්ධාව කියන වචනේ අර්ථය වශයෙන් බැලුවත් ශ්‍රද්ධාධාදි කියලා කියන්නේ හදවත තබනවා. හදවත බාර දෙනවා. දැන් බුදු පියාණන් වහන්සේට හදවත බාර දෙනවා. මේ පින්නතුන් දන්නවා භාවනා යෝගියා තුන්රුවන්ට තමන්ගේ ජීවිතය පූජා කරනවා කියලා කියන්නේ, ගුරුවරයාට පූජා කරනවා කියලා කියන්නේ මොකක්ද? තමන්ගේ හදවත බාර දෙනවා බුදු පියාණන් වහන්සේට අතින් අරන් දෙන්න වගේ. ඉතින් ඒ විදිහට කරාට පස්සේ ආයෙ ඔක ඒක වැඩිපුර තියෙන දෙයක් නැහැ නේ මෙතන. හදවත් දෙකක් නැහැ නේ. ඉතින් බුදු පියාණන් වහන්සේට දුන්නාට පස්සේ අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේලාට දෙන්න දෙයක් නැහැ. නමුත් බොහෝ දෙනා ඒ විදිහට කල්පනා කරන්නේ ශ්‍රද්ධාව ඒකත් අර විදිහට චංචල. ඒ අතර මේ අතර ඇද්දෙන ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ බඳු තැන දිනුවක් ලබා ගන්නට බෑ. ඕකයි ශ්‍රද්ධාවේ ගුණේ. ඒක ශ්‍රද්ධාව මූලිකයි. ශ්‍රද්ධාව බීජයක් කියලා දැක්වලා තියෙනවා බුදු පියාණන් වහන්සේ. මුළු මහත් ශාසනික ජීවිතය මේ ಗುಣධර්ම වගාව, ಗುಣ වගාවට බීජය තමයි. විතර විය වගේ තමයි ශ්‍රද්ධාව. මොකද ශ්‍රද්ධාව ඇති තැන තමයි අනිකුත් ඔක්කොම ගුණ ධර්මයකට කිට්ටු වෙන්නේ. ඊළඟට ශ්‍රද්ධාව අනුව ඒ හදවතේ ඇති කරගත්තු විශේෂ ශක්තිය, ඒ ප්‍රසාදය පිහිට කරගෙන තමයි වීරිය කියලා කියන, වීරයෙන් කරන කෘත්‍යය මොකක්ද? ඒ යම් කිසි අරමුණක් අපි හිතමු භාවනා කර්මස්ථාන අරමුණේ කියලා. ඒ අරමුණ යෙදීමට, ඒ අරමුණ ඔසවලා තමන මේ වීරයෙන් වීරයේ ශක්තියක් තිබෙන යම් කිසි එකකට අත දෙනවා. එහෙම නැත්නම් ඔසවා තමන ගතියක් තිබෙනවා. ඒ වීරිය තුලින් උනන්දු ඇති කරනවා. අන්න ඒ විදිහට මේ කමඨහන පිළිබඳ උනන්දු ඇති කරනවා. ඒක කරන්න වීරිය, එහෙම නැත්නම් ඒ සඳහා උත්සාහයක් යොදන්න හිත කියනවා. වීරයනකොට වීර කියන අමුතුවෙන් කියන දෙයක් නැහැ. කායික වීරිය නම් හොඳින්ම මේ පින්නතුන් දන්නවා. චෛතසික වීරියත් දැන් ඔය නිදිමත කමාරවා මේ මහිම ආවහම සමහරු වීරිය මතු කරගත්තාම තමයි තමන්ගේ ශක්තිය පේන්නේ. මට මේක කරන්න බැරුව නෙවෙයි, මම කරන්න පුළුවන්. කරන්න බැරි වෙන්නේ අන්න වීරිය නැති තැන කර්මස්ථානිය හැංගෙනවා කියලා කියනවා. මම භාවනා කමටහන සිත හැංගෙන ගතියක් තිබෙනවා. හිතේ හැකිලෙන ගතිය ඉවත් කරලා පුබුදුවන ගතිය තමයි, ප්‍රබෝධවත් කරන ගතිය තියෙනවා මේ වීරිය තුල. ඉතින් ඒ විදිහට වීරිය ශක්තිය එකතු වෙනකොට මේ හැම එකක්ම ධර්මයේ දක්වනවා. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට මේ අපේ අස්කන්න ආසාදී දේවල් වලින් අපි යම් යම් දේවල් ප්‍රයෝජන ගන්න නිසා ඒවට ඉන්ද්‍රිය කියලා කියනවා. ඒ වාට ප්‍රධානයි. දැකීමට ඇහැ ප්‍රධානයි, ඇසීමට කන ප්‍රධානයි. ඒ වගේම මේ ශාසනික ගුණධර්ම වැඩිවීමට ශ්‍රද්ධාව ඒකත් ඉන්ද්‍රිය ධර්මයක්. ශ්‍රද්ධාව මතු කරගන්නවා මේ විචිකිච්ඡාව සැකය ඉදිරිපත් වෙන අවස්ථාවල් වල. මම මේ බුදු පියාණන් වහන්සේට බාර දුන්නා නේද මගේ හදවත මේක කියලා ඒ විදිහට. ඒ වගේම වීරිය අර විදිහට හිත හැකිලෙන අවස්ථාවල් වල, නිදිමත එන අවස්ථාවල් වල වීරිය පුබුදු කරගන්නවා. ඊළඟට සතිය කියලා කියන්නේ අර සිහිය කියන එක මේ පින්නතුන් දෙදෙනා ජීවිතයේ සමහර විට සිහි මුලා වෙන අවස්ථාවය ගැන හිතලා ඒ සිහිය කියන එක හිතන්නේ. නමුත් ධර්මයේ සති කියන ගුණ ධර්මයේ පෙන්눔 කරන්නේ නිතර තමා වෙත එළඹ සිටි ඒ අවබෝධයට උපකාර වෙන මේක කියන්නේ උපස්ථානය කියලා කියනවා. හරියට තමා වෙත එළඹ සිටි, හරියට තමන්ගේ ළඟ ඉන්න මෙහෙකරුවෙක් වගේ හිත හැමතිස්සෙම ඒ අරමුණෙහි තබා ගන්න පුළුවන්කම, යමකට අවධානය යොදන්න පුළුවන්කමයි සිහිය. එළඹ සිටි සිහිය ඇති පුද්ගලයා තමයි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න පුළුවන් වන්නේ. ඒක කොයි තරම්ද කියතොත් සතිය නැති තැන ප්‍රමාදයට වැටෙනවා. හැම එකක්ම මතු කරලා දෙන්නේ සතියෙන්. දැන් අපිට අන්න මට මතක නැති වුණා කියලා අපි කියන්නේ මොකද? අන්න සිහිය නැති වුණු තැන. ඒ වගේම කමටහන සමහරට ගිලිහිල යනවා. ඒ සතිය මදි වුණු තැන. එයින් පෙන්눔 කරනවා සතිය තමයි අපිට හැමතිස්සෙම මතු කරලා දෙන්නේ. මෙන්න මේක කියලා ඉදිරිපත් කරලා දෙන්නේ. ඊළඟට මේ සතියම තවදුරටත් වැඩිවීමෙන් තමයි සමාධිය කියලා කියන එක්තරා තැන්පත් අවස්ථාවක්, සිතේ තැන්පත් අවස්ථාවක්. ඒක අර සිතේ විසිරෙන ගතිය, අවිස්සෙන ගතියට ප්‍රතිවිරුද්ධ ස්වභාවයයි. සිත බොහෝ විට අපේ සිත වික්ෂිප්ත වෙනවා, අවිස්සෙනවා. ඒ අතට මේ අතට අපේ ඇස් කන්න ආසාදී අපි වැදගෙන යනවා. සිත එකඟ කරගන්නවා කියලා කියන්නේ අර බාහිර ඒ විසිරෙන උපකාර වෙන අරමුණු වලින් හිත මුදාගෙන හිත යම්කිසි කර්මස්ථානයක කුසල් අරමුණක තැන්පත් කරගන්නවා. මෛත්‍රී සිතක හෝ බුද්ධානුස්සතිය හෝ යම්කිසි කමඨහනක් තුල සිත නඳව ගන්නවා. වෙන පැත්තකට යන්නේ නැහැ. ඒක තුල ඉන්නකොට සිතේ මුළු ශක්තියත් අපට උරදා බලන්න පුළුවන්. සිතේ මේ තරම් ශක්තියක් තිබෙද්දි නේද අපි මේ හිහෙන් පංගුවක් තින්ද අපි එදිනෙදා වැඩ ගන්න කියලා හැඟීමක් එනවා. එපමණක් නොවේ සිත තැන්පත් වෙනකොට ඒ තුලින් පුදුම විදිහේ කායික සුවයක් තැන්පත් බව නිසාම තරසුවයකුත් ලැබෙනවා. එතකොට ඒ සමාධිය කියන ගුණය මෙහෙම එකක්ම කරන්නේ අවසානයක තමයි ප්‍රඥාව සඳහායි මේ. මොකද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා ප්‍රඥා නරාණං රතණං කියලා. මේ මිනිසෙinde තියෙන ලොකුම රත්නය තමයි වටිනාම දේ තමයි ප්‍රඥාව. මේ ප්‍රඥාවේ හැකියාව අපතුල තිබෙනවා. දැන් චිත්තහත් ස්වාමීන් වහන්සේ අරතරම් මෝඩකම් කරාට මොකද ඇතුලේ තිබිලා තිබෙනවා ප්‍රඥාවට ඕන කරන දේවල්. ලොකු පොතක් කියුවේ නැ යන මග අතරතුරදී. නමුත් සද්ධර්මය තේරුම් ගත්ත කියලා කියනවා. ප්‍රඥාවත් වැඩුණා. ප්‍රඥා විදර්ශනා ප්‍රඥාව තිබිලා තමයි ඒක මතු කරගෙන තමයි සෝවාන් වුනේ. අනිකුත් මාර්ගඵල ලබා ගත්තේ. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන අපි හැමතුනම දීර්ඝ සංසාරයේ නොයෙකුත් විදී අපි ජීවිත ගත කළ ඇති ස්ත්‍රී පුරුෂ වශයෙන් දෙවියන් රහමයින් හැටියට සමහර විට ධර්මයට නැතුව බුදු පියාණන් වහන්සේලා හමු වෙලා මේ ඔක්කොම අපේ හිත තුල තැන්පත් වෙලා තිබෙනවා. මේ කොයි තරම්ද කියතොත් මේ මුළු මහත් සංසාරයේ අපි කළ හැම දෙයකම ඉතාමත්ම සියුම් ආකාරයෙන් දැන් මේ කාලේ ওই පරිගණක යන්ත්‍ර ගැන හිතලා සමහරු පුදුම වෙනවා. ඊටත් වඩා මහ පුදුම ශක්තියක් මේ අපේ විඤ්ඤාණයේ හිතේ තිබෙනවා. මේ හැම එකක්ම එකක්වත් නැති වෙන්නේ නැහැ. මේ ඔක්කොම විපාක දීලා මිසක් මේක නැති වෙන්නේ නැහැ. හොඳ දේවලුත් නරක දේවලුත්. ඉතින් අපි අර අතීතයේ කරන ලද බණ භාවනා ආදී තිබෙනවනම් ඒ වායේ පුණ්‍ය ශක්තිය උපනිශ්‍රේ සම්පත්තිය වශයෙන් අපතුල තිබෙනවා. ඒව හැබැයි මතු කරගන්න උණු උත්සාහයෙන්. ඉතින් අන්න ඒක තුලින් තමයි අර ප්‍රඥාව අපි හිතුවේ නැති තැන් වලින් අපිට සමහර විට කුඩා දරුවන් තුල සාමාන්‍ය නූගත් කියලා හිතන අය, මෝඩයින් අතර හැටියට හිතන අය, සාමාන්‍ය ලෞකික බුද්ධිය නැති අය බලනකොට අන්තිමට අර උතුම් ලෝකෝත්තර තත්ත්ව ලබන්නේ මොකද? අන්න ප්‍රඥාව මතු කරගත්තා. ඒ ප්‍රඥාව තමයි ආලෝකය. ප්‍රඥාව ධර්මයේ බොහෝ විට දක්වන්නේ ආලෝක උදපාදී. ආලෝකයක් පහළ වෙනවා වගේ. තවත් විදිහකින් අපි කියේ උපමාවක් වශයෙන් දක්වනවා නම් දැන් දැනුමත් ප්‍රඥාවත් අතර වෙනස අපට පෙන්눔 කරන්න පුළුවන්. දැන් අපි යම්කිසි බන්දේසියක් ලස්සන කරන්න ඒ පිත්තල බන්දේසියක් නම් එක ක්‍රමයක් තිබෙනවා. මේකේ අනෙකුත් පාට සායම් වර්ග දානවා. තවත් ක්‍රමයක් තිබෙනවා. මේකේ පිත්තල බන්දේසියේ තියෙන ස්වාභාවික ප්‍රභාව අපට මතු කරගන්න පුළුවන්. මොකක් හරි ඒ අර මලකඩ ඉවත් කරලා ඒ මලකඩ තට්ටු ඉවත් කරන ද්‍රව්‍යයකින් ඒවා ඉවත් කරාම අන්න මේ දෙක අතරින් අපිට පේනවා අර සායන් ගෑම වගේ දෙයක් තමයි ලෝකයා දැනුම කියන එක. ඒක කෙලවරක් නෑ. සායන් තට්ටු ගානවා. මුළු මහත් ලෝකෙම දැනුම දිනු කරනවා කියන්නේ මොකක්ද? මේ අපේ මේ ඔය කියපු ඔය බන්දේසියේ සායන් තට්ටු ගානවා. එක දවසක් ගාපු තට්ටුව නෙවෙයි ඊළඟ තට්ටු. ඔහොම ගගා ඉන්නවා. නමුත් මේ එකකින්වත් නියම ශෝභාව නියම ප්‍රභාව ඇති වෙන්නේ නෑ. ස්වාභාවික නයිසාරික ප්‍රභාව ඇති වෙන්නේ නෑ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ අන්න අර මලකඩ තට්ටු ඉවත් කිරීමයි. ඒකයි ප්‍රඥාව. ඒ විදිය දෙයක් අපි දක්වන්නේ මොකද? මේ සිතේ කෙලෙස් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා පබස්සරං කෝබික්ක වේ ඉඳන් චිත්තං සංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ඨං තං අසුතව පුතුජනෝ නප්පජානාති තස්මා අසුතවතෝ පුදුකනස්ස චිත්ත භාවනා නත්ථීති වදාමි කියලා. මහණෙනි මේ සිත ප්‍රභාස්වරයි. ප්‍රභාස්වර කියන්නේ ආලෝකයේ විහිදුවන ශක්තියක් මේක ඇතුලේ තිබෙනවා. නමුත් මේකට වෙලා තියෙන්නේ මොකද්ද? ආගන්තුක උපක්ලේශ වලින් මේක කිලිටි වෙලායි තිබෙන්නේ. අර බන්දේසී අර පැත්තකට දාලා තිබුණාම ඒක සලකන්නේ නැතුව ඕකේ මනකඩ මැදිලා තියෙනවා වගේ. එතකොට ඒ කාරණේ මේ ධර්මය නොදන්න පුද්ගලයා මේ තේරුම් ගන්නේ නැහැ. ඒක නිසා ඒතනත්තා භාවනාව ගැන උනන්දුවක් නැති. අනිත් පැත්තට දක්වනවා පබස්සරං කොයි දම් වික්‍රේ චිත්තං සංචකෝ ආගන්තුකේ උපක්ලේශෙහි විප්පමුත්තං සංචකෝ සුතව ආර්ය ශාවකෝ යථා භූතං පජානාති තස්මා සුතවතු ආර්ය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමි. මහණෙනි මේ සිත නැවතත් ඒ වාක්‍යෙම කියනවා මේ සිත ප්‍රභාස්වරයි. නමුත් මේ සිත ප්‍රභාස්වරයි මේ ආගන්තුක උපක්ලේශ වලින් මුදාගත්තා. යම් කිසි කෙනෙක් මුදාගත්තා කියලා හිතමු. ඒකෙන් සම්පූර්ණයෙන් මිදුණා. මිදුණාම යම් කිසි ප්‍රභාව මතුවෙන බව මේ කාරණය අර ධර්ම ඥානය ඇති තැනැත්තා ඒ මට්ටමින් තේරුම් කරගන්නවා. අවබෝධ කරගන්නවා. ඒ නිසා ඒ තැනැත්තාට චිත්ත භාවනාවක් ඒ තැනැත්තා භාවනාව ගැන උනන්දු වෙනවා. දැන් ලෝකෝත්තර තත්ත්වේ ඉනකම්ම ඉන්න ඕනේ නැහැ. මේ පින්නතුන්ටත් හිතා ගන්න පුළුවන් එදිනෙදා ජීවිතේ තම තමන්ගේ ගෙවල් වල ඒ නොයෙකුත් කටයුතු වල යෙදিলা හිටියනම් මේ අවස්ථාවේ කොයි තරම් කෙලෙස් කන්දරාවක් විතර ගලාගෙන ඉන්නේ ඉඳ තිබුණාද? ඒ වෙනුවට මේ අවස්ථාවේ ඉන්නකොට යම් කිසි ප්‍රමාණයකට සිතේ ප්‍රභාස්වර බවක් අර කියාවු ප්‍රඥා ආලෝකයක් සමහර විට පහළ වෙන්නේ නැති. ඔය අර අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා කියන වගේ මේක ආශ්‍රයෙන් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් ඒ ලෝකෝත්තර ප්‍රඥාව ගැන හිතනකොටත් ඔය විදිහට අපි අර හිතේ තිබෙන කෙලෙස් තට්ටු මේවා කෙලස් කියනවා මහා අපි සාමාන්‍යයෙන් කෙලස් කියලා හිතනවට වඩා සියුම් කෙලස් බුදු පියාණන් වහන්සේ දක්වා වදාරලා තිබෙනවා. සමහර විට අපි දැනුමේ කියලා හිතා ගන්න, උගත්කමේ කියලා හිතා ගන්න මේවත් කෙලස් හැටියට පෙන්වුම් කරනවා. මොකද මේවා යට තිබෙන්නේ මාන්නය. මේ හැම එකක් තුළම ඊළඟට තවත් මහා සියුම් ඊටත් වඩා රූප රාග අරූප රාග ආදී වශයෙන් අපි ඔය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල උපදින්න ඕනේ කියලා හිතන ඒ විදිහේ ආසාවල් පවා මේවා ඔක්කොම දක්වන බුදු පියාණන් වහන්සේ ක්ලේශ හැටියට අන්න එක නිසා මේ අවස්ථාවේ මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් දිනු කර ගැනීමට ශක්තිය මේ අවස්ථාවේ ඇති කරගත්තයි කියලා සතුටු වෙන මෙතෙක් මේ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරය ඒ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුලේ යම් තාක් ඒ දේවරුන් එහෙම නිවන් සාක්ෂාත් කරගෙන පින් වලට කැමැතිව සිටිනවනේ හැම කෙනෙක්ම මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන එසේම තම තමන් නමින් නැසී මිය පරලෝ ගියා වූ යම් තාක් ඥාති වූද්ද ඒ වගේම අවිච්ඡේ සිට භාග්‍රය දක්වා වූ සිට යම් තාක් පින් කැමති නිවන් කැමති සත්වයාත් නම් හැම කෙනෙක්මත් මේ පින් අනුමෝදන් වී මේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණ මේ වශයෙන් දැස් කරගත්තු පුණ්‍ය සම්භාරයෙන් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා එසේම අපි මේ දිනු කරගත්තු ශ්‍රද්ධා විරිය ආදී ඒ ගුණ ධර්ම මේ ජීවිතය තුළම මේවා මුහුකුරා යන ආකාරයට ජීවිතය පවත්වමින් මේ ජීවිතයේදීම අප්‍රමාදීව සෝවාන් සකදාගාමි අනාගාමි ආදී මේ මාර්ගඵල ප්‍රතිවේදයන් උතුම් අමා මහ නිවන් සැනසීමට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියලා පින් පමුණුවන්න එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති ආකාසත්ථා රිභුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්ථා රිභුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්ථා රිභුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ පිපානිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භයක්ඛන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේ සදා සුද්ධි භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මාන භාවේන සදා සොච්චි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝාන භාවේන සදා සොච්චි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා බද්ධංති ආයුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මෙච්ච අතේ නිබ්බාන සම්පatti නාතේ සම්ජ්ජති
පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.